Honorable Ranjan Ramanayake, you have 5 minutes.
Bhumisuti, Murasaduru Mantri Tumini, Digital Yatitala Pahasukam, Toruturu Takshane Pilibandh, Cabinet Amatya Shigan, Katagradi, Matatina Kitty Vilaving, Ma Toruturu Takshane Ati, Matlabunu, Aranchya Gana Katagran, Mekale, Ganata Balapurutino, Garu Murasaduru Mantri Tumini, Ye. දෙරණ නාලිකාවේ අලුත් තොරතුරක් බොහොම පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා වාර්තා කරලා තියෙනවා. එතුමා කියනවා පහුගිය ටිකේ ආපු චෝදනා රාජපක්ෂ පවුලට ආපු චෝදනා බොහොමයක් අද බොරු එකන යනවලු ආපු ලොකුම චෝදනාමලු වසීම් තහදුජින් කියන රගර් ක්‍රීඩකයාගේ මරණ ගැන චෝදනාව. එතරම් දෙතුම බොම පැහැදිලිව දෙරණ නාලිකාවේ කියනවා පැයකට කිලෝමීටර් 175ක වේගයෙන් ආවා කියලා මේ තහදුරුජින් ආපු පදවගෙන ආපු රීත මේ රතය ඇවිල්ලා ඒ රතේ හිටිය පුද්ගලයා නයිට් ෆ්‍රයිඩර් කියන බටහිර චිත්‍රපටිය වගේ එළියට පැනලා ඒකෙන් බේරෙන්න නම් විශ්ව කර්මයක් විය යුතුයි කියලා අපේ හිටපු ජනාධිපතිතුමා විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරනවා මෙය අප මෙතෙක් ඉතිහාසයේ අහපු නැති කතාවක් පාක් රෝඩ් එකේ පැයට කිලෝමීටර් 175ක් කියන්නේ සාමාන්‍යයෙන් රේස් වාහනයක් වත් කියන්නේ මේ නයිට් රේස් වලත් එහෙම වේගෙන් 175ක වේගෙන් වාහනයක් එන්නට බෑ ඉතින් මේක තනිකර මේක අහන් ඉන්න ජනතාවට මම කියනවා මුලසරු මන්ත්‍රීතුමනි අධිකරණ නියෝගයක් විවේචනය කිරීමක් එතුමා ඒක කරන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි පාර්ලිමේන්තුවෙන් පිට දෙරණ නාලිකාවේ එතුමා අධිකරණ නියෝගයක් තියෙද්දී මේ මනුෂ්‍ය ඝාතනයක් කියන එක අධිකරණ නියෝගයක් බවට පත් වෙලා තියෙද්දී මහින්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා මේ ඇක්සිඩන්ට් එකක් මේ අනතුරක් කියලා අනිත් එක අධිකරණ නිගමනය මේ විවේචනය කරලා තියෙන්නේ ඒ වගේම මම මේ අවස්ථාවේදී කියනවා CID එකට කරුණා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයාව කැඳන්න ශානි අබේසේකර මහත්මයා සහ රවි සෙනුරත් මහත්මයාට මොකද මේ අලුත් ආරංචිය තහදුජින් ගිහිලා තියෙන්නේ පැයට කිලෝමීටර් 175ක වේගින් පාක් රෝඩ් එකේ අනිත් එක තහදුජින් මැරෙන්නට විනාඩි 22කට කලින් ලාෆ් ගෑස් එකට ගිහිල්ලා වතුර බෝතලයක් අරන් තියෙනවා. ඒ කියන්නේ වතුර බෝතලයක් අරගෙන තමයි මේ ඇක්සිඩන්ට් එකට යන්නේ. අනිත් එක එයාගේ පර්ස් එකයි ෆෝන් එකයි කිලෝමීටර් 5කට යා විසි කරලා තමයි ඇක්සිඩන්ට් වෙන්න යන්නේ තහදුරුජින්. ඉතින් මේකම පුදුම තත්ත්වයක්. කරුණාකරලා මට විනාඩි 5යි තියෙන මහත්වෝ ඔබතුමා මගේ මිත්‍රෙක් කරුණාකරලා බාධා කරන්න එපා. එතකොට
ඔව් ගරු තාරක බාලසිරි මහත්මයා ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද
විනාඩියක් දෙන්නම් එතුමාට දරු
මූලික නෑ ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්නේ
91 මන්ත්‍රී කෙනෙක් කතා කරනකොට ඒ සබ්ජෙක්ට් එකට කතා කරන්න ඕනේ මෙතුමා මේ අදාළ නැද්ද
කතා කරන්න හොඳයි ඔබතුමා කතා කරගෙන යන අද දිනයේදී මන්තුරු රාශියක් විවිධ විෂයන් කතා කරමු ලැබුවා මම 91 බැලුවා ඉතින් ඒ නිසා පොදුවේ තිබෙන தත්ත්වය තමයි මට හිතෙන්නේ මෙතන සිදුවෙන්නේ
මේ තොරතුරු තාක්ෂණය
කතා ඉවර කරන්න
මේ තොරතුරු තාක්ෂණය වගේම මානව හිමිකම් ගැන කතා කළා කවුද අපේ විජේදාස රාජපක්ෂ මහත්මයාත් ඒ හින්දා මේ රගර් ක්‍රීඩකයාගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා ඉතින් මම නැවතත් කියන්නේ මුලසරුඩු මන්ත්‍රීතුමනි මේ රගර් ක්‍රීඩකයා ලාෆ් ගෑස් එකට ගිහිලා විනාඩි 23කට කලින් වතුර බෝතලයක් බීලා තමුන්ගේ පසුම්බිය සහ ෆෝන් එක කිලෝමීටර් 5ක් එහා විසි කරලා තමයි මේ ගිර තාප්පේ කිලෝමීටර් 175ක වේගෙන් හැප්පෙන්නේ. එතකොට මොහුගේ ඩෙඩ් බොඩි එක තියෙන්නේ ඩ්‍රයිවි සීට් එකේ නෙමෙයි. ඊට එහා පැත්තේ සීට් බෙල්ට් එක දාලා. ඉතින් හරි පුදුම කෙලියක් මේක. මේක දැන් මේ ඩෙඩ් බොඩි එක කපලා ඉන්වෙස්ටිගේට් කරලා තියෙන ડોක්ටර්ස්ලා 3 දෙනෙක්. ડોක්ටර්ස් 3 දෙනෙක් බල්ලා කියලා තියෙනවා මේක මර්ඩරයක්. මේ අවශ්‍යම අස්ති මේ පුද්ගලයාගේ අතුරුදහන් වෙලා මේ පුද්ගලයාගේ කලවා අස්ති දෙකක් පපු අස්තියද නැතුව තමයි රගර් ක්‍රීඩා කරලා තියෙන්නේ. දැන් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ අලුත්ම ડોක්ටර් කෙනෙක්. ඒ කියන්නේ ડોක්ටර් ආනන්ද සමරසේකර සහ ඇතුළු වෛද්‍ය සභාවේ ලොකු දොස්තරලට වඩා හොඳ දොස්තර කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතුමාගෙනම මහින්ද රාජපක්ෂ. එතුමා කියනවා අර දොස්තරලා තුන්දෙනාම දුන්න තීන්දුව වැරදි. මේක මර්ඩර්යක් නෙමේ. මේක අපේ පුතුන් රාජපක්ෂ පුතුන්ව මාට්ටු කරන්න ගහපු ප්ලෑන් එකක් පිටපතක් මිසක් මේක මේ
ගරු ඇමතුමා ඔබතුමා තව විනාඩියයි තිබෙන්නේ.
මොකද
ඔබතුමාට තව විනාඩියයි තිබෙන්නේ.
ගරු කිරියල් ඇමතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් දෙනවා කියලා කියනවා. දැන් මම කියන්නේ මුලස්සන නඩුවට මන්ත්‍රීතුමෙනි වසීම් තහදුරුජින් දේශපාලකෙක් නොවේ. ඔහු තරුණ රගර් ක්‍රීඩකේ. ඇයි මෙවැනි රගර් ක්‍රීඩකෙක් ඝාතනය කරන්නේ? මම ගෞරවනීය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා හිටිනවා. ගෞරවනීය මුස්ලිම් ප්‍රජාව තමුන්ගේ මෙවැනි තමුන්ගේ ස්ලෝ සුපතල සුපිරි ක්‍රීඩකයෙක්ව මරපුවම ඇයි මේ ගැන අවදි නොවෙන්නේ? ඇයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ? මේ දැන් මේ දැන් පහුගිය ටිකේම කතාවක් තිබුණා ඉලෙක්ෂන් එකට කිට්ටු කරලා වසීම් තහදුන්ගේ මිනිය අපි ගොඩ ගන්නවා කියලා. අපි මේ වසීම්ගේ මිනිය විකුණගෙන ඡන්ද කරනවා කියලා. මේ අපි නෙමේ මේක ගොඩ ගත්තේ. දැන් මේ පාර ගොඩ ගත්තේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයාමයි නැවත මේ වසීම් තහදුජීන්ගේ මිනිය ගොඩ අරගෙන මේක අද මාතෘකාවක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් මම මේ ගැන අධිකරණ විනිසුරුවරයන්ගෙන් මේ ගැන අවධානයෙන් ඉන්න සියලු දෙනාගෙන්ම මම ඉල්ලා හිටිනවා මේ අලුත්ම ආරංචිය මේ පාක් රෝඩ් එකේ කිලෝමීටර් 175ට ගිය මේ රගර් ක්‍රීඩකයා ගැන හොයන්න අහන්න ඉන්වෙස්ටිගේට් කරන්න කරුණා කරලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ගෙන්නන්න කියලා. දෙරණ නාලිකාවේ මම හිතනවා මේ මගේ වොයිස් කට් එකේ තමයි ඔයි කියලා. ඉතින් මේක හිතන්න බැරි වැඩක්. අද මම කතා කළා වසීම් තහදුජින් මහත්මයාගේ පියාට කතා කළා. ඒජස් ඩිපාර්ට්මන්ට් එකේ කවුද ඩිලාන් රත්නායක මහත්තයාට කතා කළා. ශානි අබේසේකර මහත්මයාට කතා කළා. ඇතුළු තව වසීම් තහදුජින්ගේ ලෝයර් මිෂ්බට කතා කළා. මේ අය සේරම කියනවා මේ සිද්ධිය වුණාට පස්සේ අරලියගහ මන්දිරෙන් කෝල් 36ක් ශිරන්ති මැතිණියකින් ඇවිල්ලා තියෙනවා අනුර සේනානායක මහත්තයාට. ඇයි ඒ මහරයා කෝල් කරන්නේ? මොකද්ද හේතුව කෝල් කරන්න? ඒ වගේම ඒ DOP කියලා පොතක් තියෙනවා, ඩේලි ඔපරේටර් රිපෝට්. ඒකේ කොළ හයක් කපල අයින් කරලා තියෙනවා. ඇයි කොළ හයක් කපල අයින් කරන්නේ? මං කියන්නේ මෙවැනි මිනිමරුම් කරපු අය තමයි නැවත එන්න යන්නේ බලයට.
ගරු ඇමතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
මම කියන්නේ මුලස්සන රුඩු මන්ත්‍රීතුමනි, මේක සැබවින්ම ඝාතනයක්. මේක අධිකරණ නියෝගයක් මත අධිකරණයෙන් තීන්දු කරපු ඝාතනයක්. මේ තියෙද්දි අපේ අලුත්ම වෛද්‍යතුමා මේ ડોක්ටර් මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා මේක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි මර්ඩර්යක් කියලා.
ඔබතුමා කතා අවසන් කරන්න.
මේක සොයා බලන්න කියන එක තමයි මට මේ අවශ්‍ය
කියන්නේ. බොහොම ස්තුතියි ඕනරබල් වේලුකුමාර්. You have 10 minutes. Okay. ගරු ප්‍රියනිශාන්ත මහත්මයා, මොකද්ද ඔබතුමාගේ ස්ථාවර නියෝගය?
මේ සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ සම්බන්ධව වචන දෙකක් කතා කරන්න ඕනේ. මොකද හැමදාම මෙතුමා කාට හරි මඩක් ගහන
දරු මන්ත්‍රීතුමා පොයින්ට් ෆෝර් එක නෙමෙයි නම මට අවස්ථා දෙන්න අමාරුයි. ගරු වේලුකුමාර් මහත්තුමා,
ගරු
නෑ ඔබතුමාගේ නම කිව්වේ නෑ එතුමා, ඔබතුමා මෙතුමා කියලා කිව්වේ.
ගරු සභාපතිතුමනි, දැන් ඉඳලා මගේ වෙලාව පටන් ගන්න. කාරක සභා අවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද අමාත්‍යාංශ තුනක වැයශේෂයන් පිළිබඳව විවාද කරන අවස්ථාවේ රාජ්‍ය විවසාය කඳ උඩරට උරුමය සහ මානවර සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳ අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයේ යටතේ මානවර දිස්ත්‍රික්කයට විශේෂ වූ ආයතන දෙකක් මේ අමාත්‍යාංශයට ඇතුළත් වෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යන ආයතන දෙක මේ අමාත්‍යාංශයට ඇතුළත් වෙනවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ, පසුගිය කාලය පුරාම අපි දැක්කා වතුකරයේ මේ ජනතාව පිළිබඳව ඉතාමත් ඇඟීමෙන් ඉතාමත් ආදරයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන එක අපි දැක්කා. ඒ වුණත් මම මතක් කර දෙන්න ඕනේ පසුගිය 2015ට පෙර පසුගිය අවුරුදු 20ේදී චන්ද්‍රිකා කුමාරතුංගගේ ඒ වකවානුවේ එවැගේම මහින්ද රාජපක්ෂ ඉටපු ජනාධිපතිතුමාගේ වකවානුවෙත් මේ රාජ්‍ය වැවිලි ආයතනවලට කුමක්ද වෙලා තිබ්බේ, ඒ වතුකරයේ ඒ සේවකයන්ගේ තත්ත්වය කුමක්ද වෙලා තිබ්බේ කියන එක මතක් කර දෙන්නට ඕනේ. 2015 මේ ආයතන දෙක වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඇටියට ගරු රක්ෂන් කිරියල්ල ඇමතුමා භාරයට ලබා ගන්නකොට එතෙක් අවුරුදු 20ක කාලය තුළ එම සේවකයන්ගේ අර්ථසාධක අරමුදල EPF, ETF, ග්‍රැටිවිටි, මේ සේවකයන්ගේ වතු කම්කරුවන්ගේ මුදල ඉගවෙලා තිබ්බා මිලියන 2.23 ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ විතරක් ඉග වෙලා තිබ්බා අවුරුදු 20ක ඒ ගාස්තු ගෙවන්න නැතුව. ඒ වගේම රාජ්‍ය වැවිලි සංස්ථාවේ මිලියන 1557.41 ප්‍රමාණයක් පසුගිය ඒ කාලවකවානුව වෙනකොට අවුරුදු 20ක ඉගතොගයක් එකතු වෙලා තිබ්බා. අපි දැක්කා ඒ කාලය වෙනකොට සේවය විශ්‍රාම ගිය වතු කම්කරුවන් තමන්ගේ අර්ථසාධක අරමුදල තමන්ගේ ඒ ග්‍රැටිවිටි එක ලබා ගන්නට බැරිවම සමහර වතු කම්කරුවන් තමන්ගේ ජීවිත ඒ අන්තිම කොටස දක්වා යන්නට සිදු වුණා ඒ කාලය තුලදී. අපි දැක්කා ඒ කාලයේ අපේ දිස්ත්‍රික්කයේ ප්‍රබල නායකයෝ හිටියා, ප්‍රබල මන්ත්‍රීවරු හිටියා, ඇමතිවරු හිටියා. ඒ වුණත් මේ දීමනාව ලබා දීමට කිසිම කටයුත්තක් කරේ නැහැ. නමුත් අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඇටියට ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා මේ ආයතන දෙක බාර අරගෙන ඒ වගේම දැන් මගේ වෙලාව ගන්න එපා. මගේ වෙලා එතුමාගේ වෙලාව අඩු කරන්න.
ගරු මහින්දානන්ද මහත්තයා,
වේර කුමාර මහත්තයා, ඔබතුමා ඔය වතුකරේ ප්‍රශ්නේ බොහොම හොඳ ප්‍රශ්නයක්. ඔබතුමාට කියන්න ඕනේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයන්ට දෙන්න තිබුණු EPF ග්‍රැටිවිටි සියල්ල ගේන්න භාණ්ඩාගාරයෙන් මිලියන 450ක් අපි කාලේ අපි ගත්තා, භාගයක් ගෙව්වා. ඉතුරු ටික තමයි අමුණාසෙලගේ කාලේ ගෙව්වා, අපි එක ගෙව්වා.
ඒවලා තමයි මිලියන 2002ක් මිලියන 2002ක් තියෙනවා ජනතා වතු සංවර්ධන මණ්ඩලේ. ඒ වගේම SPC එකේ 1557ක් මිලියන ලබා දුන්න නැති ප්‍රමාණය තිබුණා. ඒ ප්‍රමාණය තමා 2015 මේ ආයතන දෙක බාර අරගෙන මේ ආයතන දෙකේ දැනට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මිලියන 2002න් මිලියන 1204ක් අපි ගෙවලා අමාර කරලා තියෙනවා. තව අපිට ගෙවන්න තියෙන්නේ මිලියන 897ක් ගෙවන්න තියෙනවා. ඒ වගේම මිලියන රාජ්‍ය වැවිලි සංස්ථාවේ මිලියන 1557න් 885ක් අපි ගෙවලා අමාර කරලා තියෙනවා. අපි තව ගෙවන්න තියෙන්නේ 872ක් මිලියන ගෙවන්න තියෙනවා. මම ගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඔබතුමාගේ මේ අවුරුද්දේ මේ කාල වකවානුවේ මේ තියෙන මේ ගෙවීමට තියෙන ඒ ප්‍රමාණයත් ඒ වතු කම්කරුවන්ට ලබා දීලා මේ සම්පූර්ණ ඉගමුදල අවසන් කිරීමේ කාල වකවානුව ඒ අවුරුද්දක් හැටියට මේක පත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වතුකරයේ ජනතාවගේ අපි දැක්ක පෞගිය කාලයේ පුරාම ඒ ජනතාවට තමන්ගේ නිවස සදා ගැනීමට පර්චස් සතක ඉඩමක් ලබා දෙනකොට ඒ ඉඩම් ලබා දීමේ ඒ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්නට විපක්ෂයෙන් කටයුතු කරපු ඇති අපි දැක්කා. ඉතින් මේ ජනතාවගේ වතු කම්කරුවන්ගේ අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළනම් වීමට සාපයක් වෙලා තිබ්බේ ඒ වතු කම්කරුවන්ගේ නිවස් වෙන ඒ අඩිදායදායේ ලයන් කාමරේ. ඒ ලයන් කාමරයෙන් එළියට ගන්නට අපිට අවස්ථාවක් ආවා 2010දී. 2010දී ඉන්දියන රජය උතුරු නැගෙනහිරට නිවාස 50ක් ලබා දෙන ඒ අවස්ථාවේදී නිවාස ආරදාක් ලබා දුන්නා වතු කම්කරුවන්ටත් නිවාස ආරදාක් ලබා දුන්නා. නමුත් 2014 15 වෙනකොට උතුරු නැගෙනහිර ගෙවල් 50000ක් නිම කරනකොට මේ වතු කම්කරුවන්ට ලබා දීපු නිවාස වලින් ඒ නිවාස ආරදායෙන් එක නිවසක්වත් අදා ගන්නට බැරි වුණා. ඒකට හේතු වුණේ නීතිමය ප්‍රතිපාදනයක් තිබ්බේ නැ වතු කම්කරුවන්ට එතුමන්ගේ ඒ වතු කම්කරුවන්ගේ නිවාස අදා ගැනීමට ඉඩම් කැබිල්ලක් ලබා දෙන්නට. ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා වැවලි කර්මාන්ත අමාත්‍යවරයා ඇටියට අපේ 2015 දවස්සියේ වැඩසටහන ඇතුළත පර්චස් සතක ඉඩමක් ලිඩමේ අයිතියක් වතුකම්කරුවන්ට ලබා දීමේ අවසරය කැබිනට් එකෙන් ලබාගෙන රජයේ ප්‍රතිපත්තියක් ඇටියට අපි ඒක ඉදිරිපත් කරමින් මානුවර දිස්ත්‍රික්කයෙන් තමා ඉතිහාසය අපි පටන් ගත්තේ වතුකම්කරුවන්ට පර්චස් සතක ඉඩමක් ලබා දීමේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල ලබා දීමෙන් පසුව තමා ඒ 2010 ලබා දීලා අවුරුදු පහක් වෙනකන් ඔබතුමා හිටපු රජයේ එක නිවසක් තනා ගන්න බැරි වූ ඒ ඉන්දියනු ආධාර මත තන නිවාස 2015 පසු තමා අපිට ආරම්භ කරන්නට පුළුවන් වුණේ කියන එක ඔබතුමාට මම මතක් කර දෙන්නට කැමතියි. දැන් වෙනකොට ඒ වැඩපිළිවෙල අපි සාර්ථකව ඉදිරියට ගෙනියලා තියෙනවා. දැන් අපි අඳුනගෙන තියෙනවා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඒ වතුවල ඉන්න පවුල් සංඛ්‍යාව එතුමන්ලාට ලබා දිය යුතු ඒ ඉඩම් කට්ටි ප්‍රමාණය අපි දැන් අඳුනාගෙන තියෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය තුළ පවුල් 1894කට අපිට ලබා දෙන්නට තියෙනවා. දැන් වෙනකොට අපි 1240කට ලබා දීලා තියෙනවා තමුන්නාන්සේලාගේ ඒ දවස් 52 අරගලය. එහෙම නැත්නම් මේ ආණ්ඩුව මාරු කිරීමේ වැඩපිළිවෙල දියත් කරලා නැත්නම් මේ වෙනකොට ඒ ජනතාවට මේකෙන් අඩක ප්‍රමාණයකට අපිට ලබා දීමට අවස්ථාව තිබුණා. ඒ වගේම අපි රාජ්‍ය වැවිලි සංස්ථාවේ අඳුනාගෙන තියෙනවා පවුල් 1311ක්. එයින් 960කට අපි මේ වෙනකොට ඉඩම් කට්ටි ලබා දීලා තියෙනවා. 1214ක් අපි මැනුම් කටයුතු අවසන් කරලා ලබා දීමට අපි සූදානම් කරලා තියෙනවා කියන එකත් මතක් කරන්නට ඕනේ. ගරු ඇමතුමාගෙන් මම ඇමතුමාගෙන් කාරුණික ඉල්ලනවා, ඔබතුමා මේ වැඩසටහන පටන් ගත්තේ මේ පර්චස් සත ලබා දීමේ වැඩසටහන ඔබතුමාගේ කාලයේ ඔබතුමා පටන් ගත්තේ, ඔබතුමාගේ මේ කාලය තුළම මේ අවසන් වෙන විදියට මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියලා මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඒ ලබා දීමට තියෙන ඉඩම් කට්ටි ටිකත් ඒ වගේම වැවිලි සංස්ථාවේ දැන් වෙනකොට අඳුනාගෙන තියෙන මැනුම් කටයුතු අවසන් කර තියෙන ඒ ඉඩම් කට්ටි ටික ලබා දීමට කටයුතු කරන්නට ඕනේ කියන එක මං ඉල්ලා සිටිනවා. එබැවින් අපි කියනවා මේ අපේ රජයේ කාලවකවානුවේදී අපි විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ විශේෂයෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ සිටින ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් ඒ ජනතාවට පසුගිය රජයේ අයිමි වී තිබ ඒ අයිතීන් ලබා දීපු කාල වකවානුවක් ඇටියට අපි සදාන් කරනවා. ඒට
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා.
ඒට ඉදිරියෙන්ම නායකත්වය ලබා දුන් ගරු ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා එතුමාගේ ක්‍රියාවලිය පිළිබඳව. ඒ වගේම මම සදාන් කරන්නට ඕනේ එතුමාට මේ කාල වකවානුව වෙනකොට මේ දවස් 52 ඒ ආණ්ඩුව මාරු කිරීමේ වැඩසටහනෙන් පසුව මේ ආයතනය නැවත වැවිලි ඒ අමාත්‍යාංශයට මාරු කරලා නැවත පසුගිය දවස්වල තමා ඔබතුමාට මේක ලැබිලා තියෙන්නේ. මේ පසුගිය කාලය තුළ මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සිටින කාර්යාලය සේවකයන්ට ඉඩම් ලබා දීමේ වැඩ කොටසක් දියත් කරගෙන යනවා. අපි ඒ කාර්යාලය මණ්ඩලයට ඒ සේවකයන්ට ඉඩම් ලබා දීම පිළිබඳව අපි විරුද්ධවන්නේ නැහැ. නමුත් අපි සාකච්ඡා කරලා ප්‍රතිපත්තියක් විදියට අපි තීරණයක් ගත්තා වතු කම්කරුවන්ගේ ඒ ඉඩම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන් පස්සේ වෙනත් කාර්යයන් සඳහා අපිට තියෙන ඉඩම් පාවිච්චි කරන්නට පුළුවන් කියන අපි තීරණයක් ගත්තා. එයින්ද මම කෙරියල් ඇමතුමාගෙන් විශේෂයෙන්ම ඉල්ලුම් කරනවා ඒ වගේ ඒ තමන්ගේ ඉතුමතයට ක්‍රියාත්මක කරන ඒ වතු අඳුනාගෙන ඒ කළමනාකරුවන් ලව්වා ඒ වතු කම්කරුවන්ගේ ඉඩම් ප්‍රශ්නය විසඳලා ඊට පස්සේ ඒ සිටින සේවකයන්ට ලබාදීමේ වැඩසටාන ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා මේ පෞගිය අවුරුදු 20ක කාලය තුල මේ ආයතන දෙකේ තුල ඇතුළත්ව සිටපු ඒ සේවකයන් අපි ගත්තොත් ලංකාවේ දුපී දුප්පත්න ඉතාම අසරණ තත්ත්වයට පත්වෙච්ච සේවකයන් ඇටියට ඒ සේවකයන් පත් වෙලා තිබ්බේ. එබැවින් මට විනාඩි තිලකරාජ මන්තුමා විනාඩි දෙකක් මා විනාඩි දෙකක් තිලකරාජ මන්තුමා. එබැවින් ඒ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නට අපි ප්‍රතිපත්තියක් වශයෙන් තීරණය ගත්තා. ඒ නිවසක් තදා ගැනීමට ලබා දෙන ඉඩම් කොටසට අමතරව අපි වගා කිරීම සඳහා ජීවනෝපාය වැඩි දියුණු කිරීම සඳහා ඉඩම් කොටසක් ලබා දීම පිළිබඳව අපි පසුගිය කාලයේදී ක්‍රියාත්මක කරා. ඒ පිළිබඳව ඒ ඉඩම් අඳුනාගෙනක් තියෙනවා. ඔබතුමා දන්නවා ඒ ඉඩම් අඳුනාගෙනක් තියෙනවා. මං හිතනවා මේ පර්චස් සතේ වැඩපිළිවෙල මේ අපි ක්‍රියාත්මක කරනකොට ඒ ජනතාවගේ ජීවනෝපාය උසස් කිරීම සඳහා ආර්ථික මට්ටම උසස් කිරීම සඳහා ඒ වගේම මේ වැවිලි කර්මාන්තය මේ රටේ වැඩි දියුණු කිරීම සඳහා මේ කුඩා තේවතු අයිතිකාරයන් ඇටියට පත්වීමේ ඒ අවස්ථාව ඒ ජනතාවතු සංවර්ධන මණ්ඩලයේ වගේම රාජ්‍ය වැවිලි ආයතනවල සිටින ජනතාවට ලබා දෙන්නට ඕනේ. ඒ ලබා දීමේදී ඔබතුමා පර්චස් සතක ඉඩම ලබා දීලා ඉතිහාසගත වුණා වගේ මේ කුඩා මේ ජනතාව කුඩා තේවතු අයිතිකාරයන් ඇටියට පත්කිරීමේ ව්‍යවසායකයන් ඇටියට පත්කිරීමේ ඒ ඓතිහාසික ඒ වැඩපිළිවෙලත් ඔබතුමා ආරම්භ කරලා මේ කාලයේ අවසන් කිරීමට කටයුතු කරන්නට ඕනේ කියන එක මං ඉල්ලා සිටිනවා. ඒ වගේම මානවර සංවර්ධන ඇමතිවරයා ඇටියට පසුගිය කාලයේ මාර්ග සංවර්ධන ඇමතිවරයා ඇටියට මානවර දික්සික්කයේ අබලන් වෙලා අයින් කරලා තිබ්බ ප්‍රමාණවත් පාරවල් ටිකක් අපි වැඩි දියුණු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගය පටන් අරගෙන ඒ මාර්ගය අද වෙනකොට අපි මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස අපිට මට තව විනාඩියක් ලබා දෙන්න අවසර කරන්නම
ඒ
විවෘත කිරීමට ඒ අවස්ථාව අපිට එළඹිලා තියෙනවා. මං හිතනවා මේක මානවර දිස්ත්‍රික්කයේ ජනතාවට වාසනාවක්. මේ සංවර්ධන වැඩකටයුතු වල වීමෙන් අපේ ඒ මානවර දිස්ත්‍රික්කයේ තත්ත්වය අපිට ඉහළ නැංවීමට අවස්ථාව අපිට ලැබිලා තියෙනවා කියන එක මම මතක් කරන්නට ඕනේ. එබැවින් මේ අවුරුද්දේ ඉතාමත් කෙටි කාලයක් මං හිතන්නේ අපිට තියෙන්නේ වැඩ කටයුතු කරන්නට. ඒ කාලය තුල ඉතාමත් සාර්ථකව මේ කටයුතු ඉදිරියට ගෙනියමින් මේ කටයුතු සාර්ථකව ඉෂ්ට කරමින් අපේ ඒ මානවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඒ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට ඔබතුමා ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මම අවසන් කරනවා.
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු තාරක බාලසූරිය මහත්තුමා, ඔබතුමාට විනාඩි 20ක් තිබෙනවා.
ගරු මූලාසනරුඩු මන්ත්‍රීතුමනි, මට විනාඩි 20ක් වගේ කාලයක් මේ වෛශිෂ්‍ය තුන පිළිබඳව කතා කරන්න මගේ අදහස් ඉදිරිපත් කරන්න විනාඩි 20ක් වගේ කාලයක් වෙන් කරපු එක පිළිබඳව ඔබතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ඊට ඉස්සෙල්ලා කරු කතානායක ගරු මුලසාරඩු මන්ත්‍රීතුමනි, අපේ රංජන රාමනායක මන්ත්‍රීතුමා කතා කරනකොට මම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නගසිටෙව්වා. ඒ 91E පොයින්ට් ඔෆ් ඕඩර් එකේ කියලා තිබෙනවා එවරි මෙම්බර් මස් කන්ෆයින් හිස් ඔබ්සර්වේෂන් ටු ද සබ්ජෙක්ට් අන්ඩර් ඩිස්කෂන්. විනාඩි 5ක් තිබුණාට දැන් මුලසාරඩු මන්ත්‍රීතුමා කිව්වා, එතකොට මේකේ අද ඕන කට්ටිය එක එක්කෙනා එක එක දේවල් කතා කරනවා කියලා. හැබැයි දැන් එතකොට නම් මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් තියෙන එකේ කිසිම තේරුමක් නැහැ. ස්ටෑන්ඩින් ඕඩර්ස් තියෙනවා නම් ඒ අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව යන්න ඕනේ. නැතු මූලාසන අරුණ මන්ත්‍රීතුමාට ඒ ස්ටෑන්ඩින් ඕඩර්ස් කඩන්න අයිතියක් නැහැ කියන එක මම මේ අවස්ථාවේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා අද උදෑසන සිට මේ විවාදයට සම්බන්ධ වුණා නම් ඔබතුමා දකින්න ඇති අද මේ විෂයට සහමුලින්ම වෙනස් විෂයන් මගරු මන්ත්‍රීවරුන් විසින් සාකච්ඡා කරනු ලැබුවා. මූලාසනයේ ඔබතුමා අහුන්කම් දෙන්න, කරුණාකරලා ඔබතුමා අහුන්කම් දෙන්න. එතන මූලාසනය දරන විවිධ මන්ත්‍රීවරුන් මේ ස්ථානයේ දරුවා. ඒ නිසා ඒක මුල් අවස්ථාවේදීම රංජන මන්ත්‍රීතුමා කතා කරන මම ස්ටෑන්ඩින් ඕඩර්ස් අරන් බැලුවා. ඒතර විෂයට පරිබාහිර කරුණක් තමයි කතා කරුනේ. නමුත් එය අද උදේවරුවේ සිටම විවිධ මන්ත්‍රීවරු විවිධ ස්වරූපයෙන් කළා තිබුණා. ඒ නිසා තමයි යම්කිසි සිස්සම්පන්න භාෂාවකින් එතුමා කතා කරපු නිසා ඒ අවස්ථාව ලබා දුන්නේ. ඒ නිසා ඔබතුමා කතාව කරගෙන යන්න
මගේ වෙලාව ගන්නවා. හැබැයි කෙසේ වෙතත් උදේ ඉඳන් අනික් කට්ටිය කවුරුත් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරන්නේ නැහැ. දැන් මම විතරයි පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරේ. එතකොට මේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරා නම් අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් 90 යනවා නම් එතකොට ඔබතුමාට ඒ ක්‍රියා කරන්න තිබෙන්නේ ඒ පොයින්ට් ඒ ස්ටෑන්ඩින් ඕඩර්ස් 90. අතු ඔබතුමාගේ මතය මෙතනදී මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න
මමයි මූලාසනය කරගෙන යන මේ අවස්ථාවේදී ඔබතුමා කතා කරගෙන යන්න.
හරි, ස්තුතියි. ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමනි, අද වැශිෂ තුනක් පිළිබඳව කතා කරන්න තිබෙනවා. මම මූලිකවාද කතා කරන්න බලාපොරොත්තු වන්නේ අපේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳව කැබිනට් නොවන අමාත්‍යාංශයේ අපේ අජිත් පී පෙරේරා අමාත්‍ය එමෙතුමාගේ අමාත්‍යාංශයත්, ඒ වගේම තාක්ෂණ විද්‍යා තාක්ෂණ සහ පරීක්ෂණ පිළිබඳව කැබිනට් නොවන අමාත්‍යාංශ පිළිබඳවත්, ඒ වගේම අපේ කිරියල් එමෙතුමාගේ අමාත්‍යාංශ පිළිබඳවත් මට වෙලා තිබුණා කතා කරනවා. අද අපි නීතිඥ තුන් දෙනෙක්ම පත් කරලා තිබෙනවා මේ ඇමෙතිවරු. මම හිතන්නේ ඉතාම වැදගත් ඇමෙති දුර තුනක්. එක පැත්තකින් අපේ අජිත් පී පෙරේරා එමෙතුමාගේ, ඒ වගේම සුජීව සේරසිංහ එමෙතුමාගේ අමාත්‍යාංශය මං හිතන්නේ අනාගතයට බලපානවා. ඒ වගේම අපේ ලක්ෂ්මන් කිරියල් එමෙතුමාගේ අමාත්‍යාංශය බොහෝ දුරට අද වර්තමානයට බලපානවා. ඉතින් නීතිඥ තුන්දෙනෙක්ම පත් කරපු එක පිළිබඳව මං හිතන්නේ සුවිශේෂ කාරණාවක් තියෙනවද කියලා මං දන්නේ නැහැ. හුඟක් වෙලාවට පිටරට එහෙම නම් කියන්නේ අර if you want to kill a deal bring in the lawyers කියලා. ඉතින් මං හිතනවා අපේ සුජීව සේරසිංහ එමෙතුමාත්, ඒ වගේම අපේ අජිත් පී පෙරේරා එමෙතුමාත් මේ වගේ වෙන්නේ නැතුව මං හිතන්නේ එතුමන්ගේ අමාත්‍යාංශ දක්ෂ ලෙස කරයි කියලා මං විශ්වාස කරනවා. හැබැයි කෙසේ වෙතත් ගරු මූලස්ස අරුඩ මන්ත්‍රීතුමනි, මං විශ්වාස කරනවා අද අගමැතිතුමා අපේ සුජීව සේරසිංහ එමෙතුමාටත්, ඒ වගේම අජිත් පී පෙරේරා එමෙතුමාටත් ඉතාම වැදගත් ඒ අමාත්‍යාංශ දෙකක් දීලා තිබෙනවා. මොකද මේ අමාත්‍යාංශ දෙක අදට වඩා අනාගතයට බලපාන නිසා. දැන් අපි කවුරුත් අහලා තිබෙනවා දැන් මේ හතරවෙන කාර්මික විප්ලවය දැන් පටන් ගන්නවා කියලා තමයි හුඟක් විද්‍යාඥයෝ කියන්නේ. දැන් මේ මොකද්ද මේ හතරවෙන කාර්මික විප්ලවය කියලා සමහර කට්ටිය අහන්න බෝධුරට ඉඩ තිබෙනවා. දැන් අපි දන්නවා පළවෙනි ඒ විප්ලවයේ ස්ටීම් එන්ජින් එක නැත්නම් ඒකෙන් පටන් ගත්තා. දෙවෙනි කාර්මික විප්ලවයේදී එහෙම නැත්නම් අර ෆෝඩ් කාර් එක මාස් ප්‍රොඩක්ෂන් පටන් ගත්ත මාස් ප්‍රොඩක්ෂන් වලට ගියන් පස්සේ, ඒ වගේම විදුලිය හඳුන්වලා දුන්නා. ඒ වගේම තුන්වෙනි කාර්මික විප්ලවයෙන් ඒ වගේම කම්පියුටර් සහ ඒ ඔටෝමේෂන් වගේ දේවල් තමයි හඳුන්වලා දුන්නේ. නමුත් අද හතරවෙනි කාර්මික විප්ලවයෙන් සයිබර් ෆිසිකල් සිස්ටම්ස් හඳුන්වා දෙනවා කියලා තමයි මේකෙදී ඒ කට්ටිය හුඟක් විද්‍යාඥයෝ විග්‍රහ කරන්නේ. මේ අනුව ඉදිරියේදී අපි විශ්වාස කරනවා ඔය විශේෂයෙන්ම රොබොටික්ස්, artificial intelligence, nanotechnology, quantum computing, ඒ වගේම 3D printing, biotechnology වගේ දේවල් ඉදිරියේදී සැහැඬ වැදගත් වෙනවා. මම හිතන්නේ බොහෝ දුරට ඉදිරියේදී මේ දේවල් ව්‍යාප්ත වුණායින් පස්සේ ලෝකයේ තියෙන සැහැඬ දුරට පරිසර ප්‍රශ්න වගේ දේවල් වුණත් අපිට අඩු කරා ගන්න අවම කරා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ අද හතරවෙන කාර්මික විප්ලවයේදී අපි තවත් ඒ දීර්ඝකාලීන ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් ග්‍රැහම් මැලිසන් කියලා ඒ ඉතිහාස ප්‍රොෆෙසර් කෙනෙක් මහාචාර්යවරයෙක් ඉන්නවා. ඒ මහාචාර්යවරයා පෙන්වලා දීලා තිබෙනවා ගිය අවුරුදු 500ේදී ඒ 14 වතාවක් ඒ ලෝකයේ තිබිච්චේ බලවත්ම රට ඒ අභියෝගයට ලක් වෙලා තිබෙනවා දෙවෙනි බලවත්ම රට හරහා කියන එක. මේ 14 වතාවෙන් මම හිතන්නේ හුඟක් තුන් වතාවක්ද හතර වතාවක්ද ඇරෙන්න අනික හැම වතාවෙම ඒ යුද්ධකින් තමයි මේ කවුද බලවත්ම රට කියලා තීරණය කරලා තිබෙන්නේ. හැබැයි ඒ වගේම ඒ මහාචාර්ය ග්‍රැහම් මැලිසන්ගේ ඒ විග්‍රහයේදී එතුමා පෙන්වලා දෙනවා මොකක් හරි තාක්ෂණික විප්ලවයක් ඇති වෙනකොට මේ world hegemony කියලා කියනවා. නැත්නම් ලෝකේ ඒ රටවල් ස්ථානගත වීම යම්සි විදිහකට වෙනස් වෙනවා. අපි දැක්කා අර හුඟක් වෙලාවට වාහන ඔටෝමේෂන් එහෙම නැත්නම් වාහන හදන්න පටන් ගත්තාන් පස්සේ ඒ එංගලන්තයේ තිබිච්ච ලෝකේ කාර්මිකම රටක් හැටියට වෙච්ච රට අභිවවා ඇමරිකාව ඉදිරියට ආවා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම අපේ අජිත් පී පෙරේරා එමෙතුමාට විශේෂ වගකීමක් තිබෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ පැත්තෙන් අපි දිනු වුණොත් එහෙම මම විශ්වාස කරනවා අපේ රටටත් යම්කිසි විදියට ඉදිරියට ගෙනියන්න ඉදිරියට යන්න අවස්ථාවක් තිබෙනවා කියන එක. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි මම හිතන්නේ අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා එමෙතුමා පැවසු වන්දමටම දැන් අපි මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා තොරතුරු තාක්ෂණ අංශයේ අපිට හම්බෙච්ච ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වගේ ප්‍රමාණයක් මගේ මතකය අනුව 100ක් 200ක් වගේ ප්‍රමාණයක් තමයි තිබුණේ. හැබැයි අද බිලියන 1.2ක් අපිට ලැබෙනවා. ඉතින් අපි යම් කිසි විදියකට අපි කල්පනා කරන්න ඕනේ කොහොමද මේක බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 10ක ඒ ඉන්ඩස්ට්‍රි එකක් කට යන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ මේක ඊටම වැදගත් වෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා අපිට ලේසියෙන්ම මේ බිලියන 10කට යන්න පුළුවන් කියලා ඒ රජයේ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් අපි මේ පිළිබඳව හදාගත්තොත්. මේකට පළවෙනි දේ තමයි ඒ සමස්ත රාජ්‍ය ප්‍රතිපත්තියක් අපි හදන්න ඕනේ කියලා එමෙතුම මම විශ්වාස කරනවා. මොකද මේ වගේ දේවල් වලට මෙතනදී එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා අපිට වෙන වෙන අදහස් තියන්න ඕනේ නැහැ. මේ වගේ දෙයකට අපිට සිළු දෙනාම එක්කව වෙලා ඒ ජාතික ප්‍රතිපත්තියක් මම විශ්වාස කරනවා අපිට මූලිකව හදන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒ ජාතික ප්‍රතිපත්තියක් හැදුවොත් ඒ ප්‍රතිපත්තිය අවුරුදු 5ක් 10ක් වගේ කාලයකට මොන රජයක් බලයට පත් වුණත් ඒ ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේක තවත් අංශයක් තියෙනවා. මම හිතන්නේ අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියපු අන්දමටම the digitalization of the economy නැත්නම් මේ අපි මේ කොහොමද මේ රට computerize කරන්නේ කියන එක. දැන් ඒ ඕනෑම රටක් ඒ computerize කරපුවාම එතුමා උදාහරණයකට දුන්නා එස්ටෝනියාව. මටත් ඒ පාර්ලිමේන්තුවෙන් ඉතිබිච්ච වැඩමුළුවකට එස්ටෝනියාවට යන්න පුළුවන් වුණා. හැබැයි ඒ එස්ටෝනියාවට ගියොත් එහෙම ඒ රටේ ඒ සියලු දේම ඒ අද digitalize කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් කරොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට දූෂණය වගේ දේවල් අවම කරා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට productivity එන්න වැඩි කරා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දළ ජාතික නිෂ්පාදනයත් අපිට වැඩි කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැබැයි අපි බිලියන 10 ඇමරිකානු ඩොලර් බිලියන 10කට අවුරුදු 5කින් කොහොමද යන්නේ කියලා අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මම හිතන්නේ මේ තොරතුරු තාක්ෂණ ඒ ඉන්ඩස්ට්‍රි එකේ මෙතන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි ඉල්ලුම පැත්ත, අනික් පැත්ත තමයි සැපයුම පැත්ත. ඒකකොට අපි බිලියන 10කට යන්න ඕන නම් අපි ඊටාම සරලව කල්පනා කරොත් එහෙම මේ ඉල්ලුම පැත්තත් ඒ වගේම සැපයුම පැත්තත් වැඩි දියුණු කරා ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් ඉල්ලුම පැත්තෙන් මම හිතන්නේ මේක කොටස් දෙකකට කඩන්න අපිට වෙන් කරා ගන්න පුළුවන් වෙනවා. එකක් තමයි product based companies අනික එක තමයි service based companies. දැන් හුඟක් වෙලාවට අපි ලංකාවේ ඒ service based companies තමයි බෞතරයක් තිබෙන්නේ. ඒ වගේම හැබැයි product based companies උත් ලංකාවේ ගොඩක් තිබෙනවා. දැන් අර service based කියලා කියන්නේ BPOs වගේ companies වලට තමයි මම service based කියලා කියන්නේ. නමුත් අර product based company එකක් කියලා කියන්නේ අපි සමහර වෙලාවට මොකක් හරි ජාත්‍යන්තර ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා එතකොට ඒ ජාත්‍යන්තර ආයතනයට එක product එකක් නිෂ්පාදනය කරන ආයතන මේ ලංකාවේ තිබෙනවා. එතකොට ඒ කට්ටිය කරන්නේ ඒ ආයතනයට ඒ product එක නිෂ්පාදනය කරන එකක් විතරයි. හැබැයි මේ දෙකම පිළිබඳව කතා කරොත් එහෙම අනිවාර්යයෙන්ම අපි මූලිකව දකින දෙයක් තමයි දැන් මේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබෙන මේ ආයතන වලට ගරු ඇමතුමනි ඒ කට්ටියලා මාකටිං පැත්තට සෑහෙන දුර්වලයි. දැන් හුඟක් වෙලාවට කවුරු හරි ඒ ආයතන වල ඉන්න කට්ටියට ඒ මාකටිං ඔෆිසර් කෙනෙක් එක්ක ඇමරිකාවේ හරි යුරෝපේ පත් කරන්න වෙනවා. ඒ සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඒ කම්පියුටර් මාකටිං IT මාකටිං ඔෆිසර් කෙනෙක්ව පත් කරනවා නම් ඒ ඇමරිකානු ඩොලර් ලක්ෂයක්වත් අවුරුද්දකට පඩියක් ගෙවන්න වෙනවා. එතකොට මේ ආයතන වලට එච්චර පඩියක් දීලා ඒ පවත්වාගෙන යන්න අපහසුතාවයක් තිබෙනවා. ඉතින් ඔබතුමාගේ අමාත්‍ය අංශයෙන් මේ ජම්ස් විදිහකට මාකටිං ඔෆිසර්ස් ලපත් කරන්න ඒ සහනයක් දෙන්න පුළුවන් නම් නැත්නම් ක්‍රමවේදයක් හොයාගන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි කියලා මම විශ්වාස කරනවා.
අජිත් පෙරේරා මහතුමා,
තුමා ඔබතුමාගේ අදහස ඉතාම වටින එකක්. ලංකාවේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ ආයතන ඒ වගේම සුළු පරිමාණ ව්‍යාපාරිකුත් මුණ ගැහුණාම ඔවුන්ගේ නිලීමක් තිබුණා ශ්‍රී ලංකාවේ තිබෙන IT බ්‍රෑන්ඩ් එක අපි කියනවා අපි ලංකාව හඳුන්වන්නේ country of ingenuity කියලා. මේ බ්‍රෑන්ඩ් එක ලෝකේ ප්‍රචාරණය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උපකාර ලබා දෙන්න කියලා ඉල්ලන් හිටියා. ඒ වගේ මම ෆින්ලන්තෙට ගියාම ෆින්ලන්තේ ඉන්නවා ඩිජිටල් එම්බසඩර්. ඒ කියන්නේ ඔහු එම තනාපති කරන්නේ රටේ තිබෙන ඒ තමන්ගේ දක්ෂතාවයන් සහ අවශ්‍යතාවයන් ප්‍රොමෝට් කරන එක. ඉතින් මම යෝජනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ අදහස ඒක වැදගත්, සහයත් වැදගත්. ඒ කියන්නේ සයිබර් එම්බසඩර් නැත්නම් ඩිජිටල් එම්බසඩර් කියලා ලංකාවේ තොරතුරු තාක්ෂණ දක්ෂතාවයන් සහ නිෂ්පාදනයන් ලෝකයේ ප්‍රචාරණය කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තුල වෙනම අංශයක් ස්ථාපනය කරන්න කියලා.
බොහොම හොඳයි. ඇත්තටම මගේ දෙවෙනි කාරණාව දෙවෙනි යෝජනාව තමයි මම ඔබතුමා ඒ පිළිතුරු දුන්නේ. මම අර පළවෙනි යෝජනාවෙන් මෙතනදී මූලිකව අදහස් කරේ ගරු ඇමතුමනි ඒ ආයතනයකට කවුරු හරි මාකටිං ඔෆිසර් කෙනෙක් පත්තර ගන්න පුළුවන්ද කියලා. දෙවෙනි කාරණාව තමයි ඇත්තටම මේ අපිට අවෙයාරනස් මොකද ඉන්ක්‍රීස් අවෙයාරනස් ඔෆ් ශ්‍රී ලංකා ඇස් අවුට්සෝසින් ඩෙස්ටිනේෂන්. ඉතින් දැන් ඒකට මම හිතන් ඔබතුමාගේ යෝජනාව බොහොම හොඳයි. ඒ වගේම අපිට පුළුවන් නම් මොනවා හරි ඒ ගිල ට්‍රේඩ් ෆෙයාර්ස් වගේ තියලා ඒ ට්‍රේඩ් ෆෙයාර්ස් වගේ තිබිලා අපේ මේ තියෙන ආයතන වලට එක්ස්පෝෂර් එක ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් සෑහෙන වැදගත් වෙනවා.
එළමැතුමා
පිට මමයි කතාවේදී ප්‍රකාශ කරා අපි මැකන්සි ආයතනය වෙතින් විස්තරාත්මක වාර්තාවක් ලබාගෙන තිබෙනවා කියලා. එහි මෙම කාරණය, ඒ කියන්නේ මාකටිං කාරණය විශේෂ සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා අපි සුළු මධ්‍යම පරිමාණ වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් තමන්ගේ ප්‍රොඩක්ට්ස් මාකට් කරගන්න අවශ්‍ය කරන ඒ සහයෝගය ලබා දීමට ව්‍යුහයක් ගොඩනගනවා. තාම ඒක අපි කළා නැහැ. සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ අපිට.
ගරු මුලසනලුඩු මන්ත්‍රීතුමනි, මගේ මතය නම් දැන් මෙතුමාගේ අමාත්‍යංශ වගේ අමාත්‍යංශ වලට අපිට යම් කිසි විදියකට අර බිලියන 10ක් වගේ ආදායමක් ලබා ගන්න පුළුවන් අමාත්‍යංශ වලට. දැන් මම විශ්වාස කරනවා ඔබතුමාට බිලියන 5ක් වගේ මේ සැරේ වැශිෂ්‍යෙන් වෙන් කරලා තිබෙනවා. හැබැයි බිලියන 5ක් මදි ඇමතුමනි. අර බිලියන 20ක් විතර ඔබතුමාගේ අමාත්‍යංශයට වෙන් කරන්න ඕනේ. මොකද මේකෙන් අනිවාර්යයෙන්ම අපිට ආදායමක් ලබා ගන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේම මම හිතන්නේ බිලියන 10ක් වගේ ආදායමක් අපේ ලබා ගන්න පුළුවන් වුණොත් ඊට මේ තියෙන ආර්ථික අපහසුතා වලින් මේ රට කොහොම හරි ගලව ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි ගරු ඇමතුමනි අපිට ඒ මොකද ඒ ස්ටේබල් පොලිසිස් නැත්නම් සාවර ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වන්න වෙනවා. ඒකෝට ඒකද මම විශ්වාස කරන්නේ අපි ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නොත් එහෙම විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ අංශය කොහොමද ඒ බිලියන 1 ඉඳන් බිලියන 10කට ගේන්නේ කියලා. ඒකෝට බොහෝ දුරට අපිට ස්ථාවර ප්‍රතිපත්තියත් ඒ යටතේ ආවරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනික් කාරණාව තමයි දැන් අපි ඒ ඔක්කොම ඉල්ලුම පැත්තෙන් අනිත් පැත්තෙන් අපි ඒ සැපයුම පැත්තත් අපි කල්පනා කරන්න ඕනේ. දැන් අද තොරතුරු තාක්ෂණ අංශයේ එක එක ඉස්කෝලවල හඳුන්වලා දීලා තිබුණාට අපිට සෑහීමකටපත් වෙන්න බැරි වෙනවා. හැම රජයක්ම ඉස්සරහ තිබිච්ච රජයත් ඒ වගේම මේ රජයත් යම් කිසි විදියකට මේක තවදුරටත් දිනු කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් ගරු ඇමතුමනි, මම හිතන්නේ ඇමතුමා දන්නවා සිංගප්පූරුවේ ඒ වගේම දකුණු කොරියාවේ වගේ දැන් ඔය කෝඩින් විශේෂයෙන්ම කෝඩින් ඒ දැන් ඔය කින්ඩර් ගාන එකේ ඉඳන්ම මොන්ටිසෝරි එකේ ඉඳන්ම ගරු ඇමතුමනි ඒ දරුවන්ට උගන්වනවා. ඒකෝට මම හිතන්නේ ඔබතුමාට අපේ අධ්‍යාපන ඇමතුමත් එක්ක කතා කරලා ඒකෝට ඔය ගණන් විෂය ඇතුළට ඒ කෝඩින් අපේ පොඩි ළමයිට දැම්මොත් එහෙම මේ පහේ පන්තියට වගේ යනකම් ඒ කෝඩින් ගණන් විෂය ඇතුළේදී හඳුනලා දුන්නොත් එහෙම මම හිතන්නේ අපිට ඉදිරියේදී බොහෝ දුරට ඒ ප්‍රෝග්‍රෑමර්ස්ලා විශාල ලෙස අපිට ඒ සැපයුම වර්ධනය කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගරු මුලස්සාරුඩ මන්ත්‍රීතුමනි, දැන් මේ තොරතුරු තාක්ෂණ අංශයේ බොහෝ දුරට අපි රටවල වල දකින්න දෙයක් තමයි මේ හැම රටකම මේ සබ් කල්චර් එකක් තිබෙනවා තොරතුරු තාක්ෂණ අංශයේ. දැන් හුඟක් වෙලාවට මේ තොරතුරු තාක්ෂණ අංශයේ ඒ ඉදිරියටම ගිහිල්ලා තිබෙන කට්ටිය අර උපාධියම ලබාගත් කට්ටියක් නෙවෙයි. දැන් ලංකාවේ නම් බහුතරයක් එක්ක බොරටුව හරි මොකක් හරි උපාධි ලබාගත් කට්ටිය. හැබැයි අපි ජාත්‍යන්තර දිහා බැලුවොත් එහෙම අපි කොයි වෙලෙත් අහලා තිබෙන කතාව තමයි බිල් ගේට්ස් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා තමයි එතුමාගේ මයික්‍රොසොෆ්ට් ආයතනය පටන් ගත්තේ. ඒ වගේම හුඟක් තොරතුරු තාක්ෂණ අංශයේ ඉන්න හොඳම මොළකාරයෝ ඒ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නැහැ. ඒ කට්ටිය යම් කිසි විදියකට ඒ කට්ටිය පරීක්ෂණ කරලා තමයි ඒ තොරතුරු තාක්ෂණංශයට ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් මම හිතනවා ලංකාවෙත් ඒ වගේම දක්ෂ කට්ටිය ඉන්නවා. නමුත් සමහර වෙලාවට ඒ කට්ටිය අර මොරටුව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නැතුව ඇති. එතකොට අපේ ඇමතුමාට පුළුවන් නම් ඒ කට්ටිය මේ අනික් දක්ෂ කට්ටියවත් අපි කියමු සමහර වෙලාවට ත්‍රිවිල ලෝන එකේනට හොඳට කෝඩින් කරන්න පුළුවන්. නමුත් එයා ජීවිතේට කෝඩින් කරපු නැති හින්දා එයා දන්නේ නැහැ යාට කෝඩින් කරන්න පුළුවන්ද බැයිද කියලා. ඉතින් මේ මේ අර උපාධි නැති අනික් කට්ටියටත් මේ කට්ටියට අර තොරතුරු තාක්ෂණ අංශයට ගන්නේ කොහොමද කියන පැත්ත කල්පනා කරන්න පුළුවන් නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා.
ගරු අජිත් පෙරේරා මහතුමා,
මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ ප්‍රශ්නය, මේ කෝඩින් ඉගැන්වීම පිළිබඳ ප්‍රශ්නය මතු කිරීම ගැන. කාලයක් තිස්සේ මේ ගැන විවිධ සාකච්ඡා කරලා තිබෙනවා. අද උදේත් යුරෝපීය හවුලේ කණ්ඩායමක් මම මුණ ගැසුණා. ඕනුත් විශේෂ අවධානයක් යොමු කරා අපේ විධිමත් අධ්‍යාපනය තුළට කෝඩින් ඒ සිලබස් එක ඇතුළට එකතු කරන එක ගැන. මම ඔබතුමාගේ ඉල්ලා හිටිනවා, මොකද අපි එකතු වුණොත් අපිට මේ අලුත් පරම්පරාවේ දේශපාලනඥ හැටියට මේක ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ අදහස අපි එකට එකතු වෙලා අපි අරගෙන යන්. මම හිතනවා අපේ දරුවන්ගේ ඇඟේ ලේවල මේ DNA ඇතුලේ IT තියෙනවා, මේ කෝඩින් තියෙනවා. මේක එළියට ගන්න අපි විධිමත් අධ්‍යාපනය තුළට කෝඩින් ගන්න ඕනේ මුලින් ඉඳලම. ලෝකේ බොහෝ රටවල එක වෙනවා. මේ ඉතාමත්ම සූතවන්තර ඔබතුමාට මම මේ කාරණේ මතු කිරීම ගැන.
ගරු තාරක මහත්තුමා, ඔබතුමා වැදගත් කතාවක් කරන නිසා කතාව සංවිධානය කරගන්න අවශ්‍ය කියලා තව විනාඩි 5ක් ඔබතුමාට තියෙනවා.
ස්තුතියි ගරු මූලසන අරුඩ මන්ත්‍රීතුමනි. ඒ වගේම අනික් කාරණාව තමයි මේ අපේ අජිත් පෙරේරා ඇමතුමා ඉස්සෙල්ලා කියපු දේ. මේ රට කොහොමද ඒ තොරතුරු තාක්ෂණ අංශයේ පැත්තට නැත්නම් අර තොරතුරු තාක්ෂණ අංශයේ පැත්තට කම්පියුටරයිස් කරන්නේ කියන එක. මේ මගේ විශ්වාසය ගරු මූලසන අරුඩ මන්ත්‍රීතුමනි, අපි අර ඒක ඉස්සෙල්ලාම ප්ලට්ෆෝම් එකක් හදන්න වෙනවා. අර එස්ටෝනියාවේ X-Roads දාලා තිනවා වගේ. දැන් ඒ X-Roads මම හිතන්නේ ඔබතුමා අධ්‍යයනය කරන්න ඇති ඒ X-Roads ප්ලට්ෆෝම් එක. ඒ X-Road ප්ලට්ෆෝම් එක ගියා බැලුවොත් එහෙනම් මේක සම්පූර්ණයෙන්ම ඉන්ටග්‍රේටඩ් ප්ලට්ෆෝම් එකක්. මේක මේ නැත්නම් අධ්‍යාපනයට වෙනම කම්පියුටර් සිස්ටම් එකකුයි ඉන්පස කස්ටම් එකකට වෙනම කම්පියුටර් සිස්ටම් එකකුයි නෙවෙයි. දැන් අපි ගිය අයවැය වලින් එහෙම අපි දැකලා තියෙනවා කස්ටම් එකකට වෙනම කම්පියුටර් සිස්ටම් එකක් එනවා, එක එක වට එනවා කියලා. දැන් මෙහෙම එක එක ආයතන වෙනම කම්පියුටර් සිස්ටම්ස් ඩෙවලොප් කරොත් එහෙම මේවා මේකේ අර ඉන්ටර්චේන්ජබිලිටි එකක් තියෙනවාද කියන එක අපිට ඉදිරියේදී මේක ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනටම ඔබතුමා ඒක අර කොමන් ප්ලට්ෆෝම් එකක් හදලා එතකොට ඒ එක එක අමාන්තංශ මේ කොමන් ප්ලට්ෆෝම් එකට එක්කව කරා ගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ බොහෝ දුරට නිරාකරණය කරන්න පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපි ඒ සිස්ටම් එකක් හදනකොට ඒ කස්ටමර් කෙනෙක්ුයි ඒ සර්විස් ප්‍රොවයිඩර්ගේ ඒ ෆේස් ටු ෆේස් ඉන්ටර්ෆේස් එකක් නැත්තම් ඒ කියන්නේ අපි කියමු දැන් කස්ටම් එකෙන් ගිහිල්ලා මම මොකක් හරි ඩොකියුමන්ට් එකක් ගන්න ඕන නම් ගරු ඇමතුමනි, මම ගිහිල්ලා මූණට මූණ හම්බ වෙන්නේ නැතුව ඒ කම්පියුටර් එකෙන් ඒ ඩොකියුමන්ට්ස් ඔක්කොම ස්කෑන් කරලා හරි අරලා ඒකට අප්‍රූවල් එකක් ගන්න පුළුවන් වුණොත් එතකොට දූෂණයක් අපිට සෑහෙන දුරට අවම කරා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ මේක කරන එක අපේ රටේ අනාගතයට බොහෝ දුරට වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් කාලයේදී මම අපේ තරුණ ඇමතුමා සුජීව සිරිසිං ඇමතුමාගේ මිනිස්ටර් ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඇත්තටම අපේ කේලි ඇමතුමා ප්‍රවසු වන්දමටම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඒ විෂයටත් මම විශ්වාස කරනවා ඕනෑම රජයක් මීට වඩා හොඳ තැනක් දෙන්න ඕනේ. අර අපේ කේලි ඇමතුමා කිව්වා කොරියාවේ මේ තුන්වෙනි තැනට වැදගත් වෙන අමාත්‍යංශය කියන එක. හැබැයි දැන් මට මතකයි ඔබතුමාගේ අර අයවැය කතාවේදී ඔබතුමා කිව්වා දැන් මේ එක එක ඉන්ඩිසීස් ගැන ලංකාවේ කොහොමද බිස්නස් ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එතකොට ඉකොනොමික් ෆ්‍රීඩම් බිස්නස් ඉන්ඩෙක්ස් ගැන. හැබැයි ඔබතුමා කියපු නැති එක ඉන්ඩෙක්ස් එකක් තමයි බ්ලූම්බර්ග් ඉන්ඩෙක්ස් ඔන් ඉනොවේෂන්. දැන් බ්ලූම්බර්ග් ඉන්ඩෙක්ස් ඔන් ඉනොවේෂන් දිහා බැලුවොත් එහෙනම් අපි සෑහෙන පල්ලෙ ඉන්නේ. මම දන්නේ අපි ඒක ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේක අපි ඒ වර්ධනය කරගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරනකොට ගරු ඇමතුමනි මම හිතන්නේ මේක හෝලිස්ටික් අප්‍රෝච් එකක්. නැත්තම් මේකේ මේ කොටස් කොටස් කරලා බලන්නේ නැතුව මේක සම්පූර්ණයෙන්ම බලලා අපි මේකට යෙදෙනවා නම් හොඳයි. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ අපි දන්නවා රබර් තේ ඒ වගේම තේ වගේ දේවල් නිෂ්පාදනය කරනවා. දැන් මෙව්වට කොහොමද අපි තාක්ෂණයක් පාවිච්චි කරන්නේ කියන එක අපි කල්පනා කරන්න ඕනේ. දැන් තාමත් අපි සම්ප්‍රදායික විදියට අර රබර් කොහොමද කරන්නේ? ඒ ටැප් කරන එක තමයි කරන්නේ. ඒකෝර මේ රබර් ටැප් කරන්නේ නැතුව මේ තාක්ෂණය පාවිච්චි කළා ඊපස්සේ මොකක් හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා අපි කල්පනා කරන්න ඕනේ. දැන් තේ වගාවේදී තමුන් අපේ ඇමතුම දන්නවා. දැන් සේවක ප්‍රශ්නයක් විශාල ලෙස තිබෙනවා. දැන් මේ සේවක ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද? එහෙනම් ඒක තාක්ෂණය තාක්ෂණික විසඳුමක් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ හිඳ තමයි මම විශ්වාස කරන්නේ මේක මේ ඇත්තරම ජනාධිපතිතුමාගේ නැත්නම් අගමැතිතුමාගේ යටතේ තිබුණොත් එහෙනම් ඒක අනික් ඇමතිවරු කියන දේ අහනවා. දැන් ඔබ ඔබ දෙපොළට දුන්නා කියලා දැන් කවුරු හරි
ගරු මන්ත්‍රීතුමා තා විනාඩියක් තිබෙනවා.
දැන් ලක්ෂ්මණ කිරියල්ල ඇමතිතුමාට මෙන්න මේ කම්පියුටරයිස් කරන්න කිව්වට සමහරවල් ලක්ෂ්මණ කිරියල්ල ඇමතිතුමා අහන ඔබතුමා කියන දේ අහන එකක් නැති වෙන්න ඉඩ තිබෙනවා. හැබැයි කෙසේ වෙතත් මං හිතන්නේ විශේෂයෙන්ම තාක්ෂණයේ විෂයන් පිළිබඳව දැන් අපි ගත්තොත් එහෙම දැන් බදාල දවසක ඔබතුමා පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ පළාත් සභා අමාත්‍යංශ අධ්‍යාපන අමාත්‍යංශ දැන් බදාල දවසකට ගියොත් එහෙම බෞතරයක් ඉන්නේ කවුද? ගුරුවරු. මොකටද ගුරුවරු වෙන්නේ තියෙන්නේ? මාරු හදාගන්න. ඒකර මේක මේ වගේ දෙයක් ලේසියෙන්ම ඒ කොහටද මාරු හදාගන්න ඕනේ කියලා ඒ ෆෝන් එකෙන් එන්ඩ කරලා එතකොට ඒකෙන් ඒ සිස්ටම් එකකින් ඒ මියුචුවල් කියක් දාගන්න පුළුවන්ද කියලා කිව්වොත් එහෙනම් අපිට අපේ කාලය වෙනස් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මේ ඇමතිවරු දෙපොළගේ අමාත්‍යංශ දෙක මේ එක අමාත්‍යංශයකට අදාළ අමාත්‍යංශයක් නෙවෙයි අනික් අමාත්‍යංශ ඔක්කොම ඒ පාලනය කරන අමාත්‍යංශයක් වෙ යුතුයි. විශේෂයෙන්ම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඒ වගේම ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. ඉතින් ඒ නිසා අපේ ඒ තරුණ මන්ත්‍රීවරුන් දෙපොළට මේක කරන්න පුළුවන්. ඒ වගේම මම විශ්වාස කරනවා අපි
හොඳයි ඔබතුමාට
විදිහට හිතුවොත් එහෙම අනිවාර්යයෙන්ම මේක මේ රට ගොඩගන්න මේ අමාත්‍යංශ දෙකම වැදගත් වෙනවා කියමින් අපේ ඇමතිවරු දෙපොළට සුභපැතමින් මගේ වචන ස්වල්ප මම නිම කරනවා.
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු හේෂවිතානක ඇමතිතුමා විනාඩි 10ක් වෙන් කර දෙබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. මම හිතන්නේ අද දින සුවිශේෂී අමාත්‍යංශ තුනක වැඩි ශීර්ෂයන් සාකච්ඡාවට ගෙනෙන වෙලාවේ විශේෂයෙන්ම කියන්න ඕන ගරු අජිත් පෙරේරා අමාත්‍යතුමා යටතේ ඩිජිටල් යටතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශය ගැන මම දැක්ක තාරක බාලසූරි මහත්තුමත් ඉතා වැදගත් කරුණු කාරණා කීපයක් මතු කරා. මෙලද විශේෂයෙන් මම කැමති ගරු ඇමතිතුමනි මේ රටේ අද විශේෂ කතිකාවක් බවට පත් වෙලා තියෙන
ඕඩර් ප්ලීස් ගරු තාරක බාලසූරි මහත්තුමා මූලාසනයේ බාරක
කතා කරන්න මන්ත්‍රීතුමා.
ඔව් ගරු සභාපතිතුමනි ඔබතුමා කිව්වා වගේ මේ රටේ තාක්ෂණය යොදාගෙන නවීන තාක්ෂණය හරහා රටේ අඩුම තරමේ රාජ්‍ය ආයතන වැදගත් රාජ්‍ය ආයතන ටික කටයුතු කරනවාද කියන එක ගැන විවාදයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම ගරු සභාපතිතුමනි මේ රටේ බදු ආදායම ගැන කතා කරනවා. බදු වැඩි කරනවා සමහල්ලාට ඒක අහිංසක සාමාන්‍ය ජනතාව පිට පටවන ඍජු බදු නැත්නම් වක්‍ර බදු වලට තියෙන අවස්ථාව අඩු කරගෙන කටයුතු කරන්න හේතු වෙන්න මම විශ්වාස කරනවා මේ තාක්ෂණික භාවිතාවලින් අපි ඈත් වෙලා ඉන්නවා. උදාහරණ විදිහට ගත්තොත් අපි විශ්වාස කරනවා මේ රටේ ආදායම් බදු ගෙවන්නන් ගැන මහා ලොකු ප්‍රමාණයක් බදු ෆයිල් ප්‍රමාණයක් ගැන කතා කරනවා ආදායම් බදු දෙපාර්තමේන්තුව. හැබැයි කතා කරාට මේ මේ ආයතන ගැන මේ ව්‍යාපාරිකයෝ ගැන මේ පුජ්‍යලයෝ ගැන හරියට සොයා බලන්න පුළුවන් ආකාරයේ අඩුම තරමේ ආදායම් බදු දෙපාර්තමේන්තුව සතුවත් මේ තාක්ෂණික ක්‍රමවේදයක් තියෙද කියලා මට සැකයි. මොකද එහෙම තියෙනවා නම් අපි විශ්වාස කරන්නේ මෙච්චර බදු දැලෙන් එළියට යන්න පුළුවන් විදියට බදු ගෙවීම් මගහරින මිනිස්සු මෙච්චර අපිට කතා කරන්න වෙනවා කියලා. මොකද හේතුව අපි උදාහරණ කීපයක් අරගෙන ගත්තොත් අපේ රටේ රාජ්‍ය සේවයේ බොහෝ වෙලාවට බඳවා ගැනීම කරන්නේ එන දේශපාලන අධිකාරියේ අවස්ථාවට. එහෙම නැතුව රජයේ අවශ්‍යතාවයේ පරිමාණ රාජ්‍ය සේවක නිර්මාණය වෙන්නේ නැහැ. දැන් උදාහරණ ගත්තොත් පහුගිය කාලේ උපාධිධාරීන් බඳවගත්ත විශාල වශයෙන් දැනුත් අපි විශ්වාස කරන 60,000කට වැඩි ප්‍රමාණයක් උපාධිධාරීන් බඳවගන්න ඉන්නවා. මේ බඳවගන්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ රටේ ඉදිරි ගමන ගැන හිතලා නෙමෙයි. උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේ අරමුණ වෙනුවෙන්. අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශ්‍රේෂ්ඨ නිලධාරීන් 7-8 දෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨට කියලා කරන්න තියෙන වගකීම මොකක්ද කියලා හොයලා බැලුවොත් එහෙනම් මං හිතන්නේ ඔවුන්ට කරන්න දෙයක් සමහර තැන්වල නැහැ. ඒසහා අපි හිතනවා අඩුම තරම මේ තාක්ෂණික අවබෝධය ලබා දීපු තාක්ෂණ දැනුමින් සන්නද්ධ වෙච්ච එක නිලධාරියෙක් ඔය නිලධාරීන් අතරින් හොයාගන්න පුළුවන් නම් ඒ ප්‍රදේශයේ අඩු ග්‍රාම නිලධාරී වසමේ බදු ටික හරියට නියමානුකූලව තාක්ෂණික ක්‍රමවේදයට අනුව එකතු කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පළාත් සභාවට නැත්නම් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මේ අන්තර් සම්බන්ධතාවයේ තියලා හරි ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් ගරු ඇමැතිතුමනි අපි ඊතර මේ කතා කරන විෂයට වෙන් වෙච්ච මුදල වගේ 10-20 ගුණයක් මුදල් අපිට හොයා ගන්න පුළුවන් වෙයි. මොකද මේ මේකෙන් මග අරින කණ්ඩායම. ඉතින් මම හිතනවා මේ වෙනස් වෙන්න ඕන ගරු ඇමැතිතුමනි මේක තනියෙන් කරන්න බෑ. මේ අමාත්‍යාංශය හරහා සියලු අමාත්‍යාංශ බැඳිලා තියෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා අපි විශ්වාස කරන දේශපාලනඥයාගේ හුදු වගකීම වෙන්නේ ඇමතිවරයෙක් වෙච්ච ගමන් තමන්ට සහයෝගයේ ශක්තිය දීපු කණ්ඩායමක නහල්ලි වෙලා ආණ්ඩුවේ රැකියා ටිකක් රජයේ රැකියා ටිකක් දීම නෙමෙයි ඒ රැකියාව දෙන මිනිස්සයාගේ ආත්මගරුත්වය තියන්න උපාධිධාරියෙකුට දෙන්න ඕන වටිනාකම තියන්න වගේම ඒ රැකියාව තුලින් රටට අනාගත පරපුර වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන. අද අපි දන්නවා රාජ්‍ය සේවයේ ඉන්න බොහෝ පිරිසක් මම විශ්වාස කරනවා බාගෙට වැඩි ප්‍රමාණයක් පළදායි නොවන තනතුරු වල තියලා තියෙනවා. ඔවුන්ට වැඩක් කරන්න ප්‍රමාණයක් නැහැ. අපි රජයේ සේවය ගැන වැටුප් ගෙවන්නේ අමාරුවෙන්. අපි රජයේ සේවය වැටුප් ගෙවන එක හැමදාම කතා කරනවා. හැබැයි ඒ රජයේ සේවකයාගෙන් ලබා ගන්නා වූ වටිනාකම අපිට හරියට රටට එකතු කරගන්න බැරි නිසා මම හිතනවා විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යාංශය ඔබ තරුණ අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමා විදුලි බල අමාත්‍යාංශයේ ඉදදී යම් යම් නිර්මාණශීලී ගමන්මකට යොමු කරන්න උත්සාහ කරා. දැන් මේ අමාත්‍යාංශයේ තනි වක්කීම දරන අමාත්‍යවරයා විදිහට මම විශ්වාස කරනවා මේ රටේ ඉතාම අවශ්‍යතාවයේ තියෙන විෂය පුළුල් විෂයක් මේ අනෙකුත් අමාත්‍යාංශ හරහා සාකච්ඡා වෙලා කතිකාවට බඳුන් වෙලා මේ වෙනුවෙන් හයියා ශක්තියක් දීම අතිශය වැදගත් කියලා. ඒ කරුණ වෙනුවෙන් ඔබතුමාට ඒ හැකියාව තියෙනවා ගරු අගමැතිතුමා සමග ජනාධිපතිතුමා සමග මේ වෙන වෙන කාරණා වලට එහා ගිහිල්ලා ඔබට ගිහිල්ලා අඩුම තරමේ මේ රටේ මූලිකව තාක්ෂණික අවශ්‍යතා තියෙන පළාත් පාලන ආයතන වල දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගත්තොත් දැනට අපි සතුටු වෙන යම් ප්‍රමාණයක භාවිතයක් තියෙනවා. නමුත් ඒවා හරියට යාවත් කාලින වෙන්නේ නැහැ ගරු අමතුමනි. ඒ නිසා මේ වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් හැදීමේ වක්කීම ඔබතුමා ගාව තියෙනවා. අපි විශ්වාස කරනවා මේ මුදල් අමාත්‍යාංශයක තුල අමාත්‍යාංශය දුවනවා වගේම තාක්ෂණික හැකියාවන් එක්ක පිරිපුන් අමාත්‍යාංශ හරහා ගමන් කිරීම අතිශය වැදගත් කාලීනයි කියලා. ඒ වගේම මම කතා කරනවා මට ලැබිලා තියෙන කෙටි වේලාව තුල ගරු සුජීව සේනසිං ඇමතුමා විසින් මේ වෙනකොට මං හිතන්නේ නැවුම් වෙනස්කම් රාශියක් එක තමන්ගේ පළවෙනි වගකීම විදිහට අමාත්‍යවරයෙක් විදිහට විද්‍යා තාක්ෂණ පරිශ්‍රණ පිළිබඳ අමාත්‍යාංශය. මන්ද මේ අමාත්‍යාංශය ගැන මේ රටේ තියෙන අවබෝධය හරි වෙනස්. අපි දැන් හොයලා බැලුවොත් එහෙම නිකන් කරුණු කාරණා ගත්තොත් අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයෙන් වෙන් වෙන්නේ 0.16 වගේ පොඩි ප්‍රමාණයක් මේ අමාත්‍යාංශය. ඒ වගේම මේ අමාත්‍යාංශයේ කාර්යභාරය අද වෙනකම් මේ මෙතුමා මේ වැඩේ බාර ගන්නකම් නිකන් කවුරුවත් අවබෝධයක් තිබුණේ නැහැ. රටේ සාමාන්‍ය ජනතාවට දැනුමක් තිබුණෙත් නැහැ. මොකද මම උදාහරණයක් විදිහට කිව්වොත් මම පහුගිය මාසයේ මගේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක ඇවිල්ලින රාජ්‍ය නිලධාරී විමසිකා විධාතා මධ්‍යස්ථාන. විධාතා මධ්‍යස්ථාන ගැන කතා කරාම මේ 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 අමාත්‍යාංශය දරපු අමාත්‍යරු ගොඩක් ඉන්නවා. එක උදාහරණයක් විදිහට කියනවා ගරු සභාපතිතුමනි වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විධාතා මධ්‍යස්ථානයේ මම මේ නිලධාරියකින් සම්බන්ධ වෙච්ච නිලධාරියෙක් ඇහුවම ආයතනයේ ඉන්නවා 4 දෙනෙක් වැඩ කරා. ආයතනයේ කෙරෙන වැඩ ටික ඇහුවම එතුමා යම් යම් කාරණා ටිකක් කිව්වා. ඒ ආයතනයේ අවුරුද්දට වෙන් වෙන මුදල රුපියල් ලක්ෂ 1000. රුපියල් ලක්ෂ 1000ක මුදලක් වෙන් වෙලා ආයතනයේ 4 දෙනෙක් අවුරුද්දක් වැඩ කරනවා. ඒ ඔවුන්ට අඩුම ගාන එක පුහුණු වැඩසටහනක් තියන්න මදිගරුවම තුනේ මුදල් ප්‍රමාණය. මම හිතනවා මේක තනිකරම රැකියා ටිකක් දෙන අමාත්‍යවරයා හදාගත්ත අමාත්‍යංශයක් විදිහට ඕනම මිනිහෙකුට තේරුම් ගන්න වෙනවා. ඒසම මම ඔබතුමාගේ ඉල්ලනවා තරුණ අමාත්‍යවරයෙක් විදිහට අභියෝග බාර ගන්න පුළුවන් අමාත්‍යවරයෙක් කැමති අමාත්‍යවරයෙක් විදිහට මේක වෙනස් කරන්න. මේක නිකන් මැස්සෝ අහන වේරිලා ගියපු ආයතනයක් බවට පත් වෙන්න තියන්න එපා. මේ ඉන්න නිලධාරීන්ට අවශ්‍ය මුදල් දීලා ඔවුන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ඔබතුමා භාවිතා කරන්න කියලා. මොකද පහුගිය කාලේ උනේ රැකියා ටිකක් දෙන්න ඕන වුණාම මේක තව කීප දෙනෙක් මොකක් හරි කැබිනට් ඇප්‍රූවල් එකක් දාගෙන රැකියා ටිකක් දීපු එක. සෑම මම විශ්වාස කරනවා කරන ඇමතුමනි ඔබතුමාගේ මේ සැලසුමේ තියෙනවා දිස්ත්‍රික් මට්ටමින් මේ වෙනුවෙන් උනන්දුවක් දක්වන දක්ෂතාවයක් තියෙන මේ රටේ මහා විශාල පිරිසක් ඉස්සරහට ගේන්න මේ රටට හඳුන්වා දෙන්න විශේෂයෙන්ම ජාතියේ පණ දෙන්න පුළුවන් අමාත්‍යාංශය. ඒ වෙනුවෙන් ඔබ වැඩසටහනක් දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාත්මක කරනවා. අපි හිතනවා මේ
විනාඩි දෙකක් තියෙනවා මම
හිතනවා. මේ රටේ ජනතාව කුල්මත් කරන වැඩසටහනක් බවට පත් නොවෙන්න මේ රටට වැඩදායි පිරිසක් ඉදිරියට හදාගන්න. අනාගතයේ හැබැයි හැමදාම අපි අපනයනය ගැන හිතන්නේ මොනවද? ඒ අපනයනය කරන්න පුළුවන් උගතුන් බුද්ධිමතුන් බිහි කරන්න පුළුවන් තෝතැන්නක් බවට මේ අමාත්‍යාංශය පත් කරන්න පුළුවන් ඒ වෙනුවෙන් හයිය ශක්තිය ලැබෙන්න කියන ගමන් වචනයක් කතා කරනවා අපේ කිරියල් ඇමතුමාගේ අමාත්‍යාංශයෙන්. ඔබතුමා මේ රටේ ජනතාවට මහා විශාල වැදගත් දෙමළ ජනතාව වෙනුවෙන් කවදාවත් අමතක වෙන්නේ නැති යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. නමුත් අවාසනාවට අද මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ හයිය ඔබතුමාගේ අහිමි කරලා තිබුණා. ඒ තමයි දෙමළ ජනතාව වෙනුවෙන් පර්චේස් සතක ඉඩම් මයිතියක් ලබා දෙන වැඩසටහන. අද මේ වෙනකොට වතු සමාගම් ගරු ඇමතුමනි ඔබතුමා රාජ්‍ය වතු වලින් ඒ වැඩේ කරන් ගියාට වතු සමාගම් මේක සම්පූර්ණ බැහැර කරලා තියෙනවා. වතු සමාගම් ඉතින් ඉන්නෝ මේ අපි ලබා දීලා තියෙන ඉඩම් වල බදු අයිතිය Tamanට සින්නක් කර අයිතියක් බවට තමන්ට තියෙන ඉඩම්වල අයිතිය සින්නක් කර කියලා හිතාගෙන අහිංසක දෙමළ ජනතාව තමන්ගේ වහලුම් බවට කරගෙන යනවා. ඒ ඉඩ කඩන් ඒ පර්චේස් අද්දීමේ වැඩසටහන කරු ඇමතුමනි මම රක්වාන ආසනේ සංවිධායකවරු ඉදිරියේ දෙමළ ජනතාව 15000ක් 20000ක් ජීවත් වෙන ආසනයක් ඉදිරියේ මම දන්නවා ඒක සැබෑවක් කරන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වෙලා නැහැ. සමම ඉල්ලීමක් කරනවා ඔබතුමාලාගේ මේ යෝජනා ඉතා වැදගත් පළදායි යෝජනා මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් නිර්මාණය වෙන නියෝජනය වෙන යෝජනා. හැබැයි ඒව උත්සාහ කරන්න සමහර වෙලාවට උත්සාහ ගන්නව නම් රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන් පෞද්ගලිකංශය වෙන්න පුළුවන් ඒ වෙනුවෙන් කැබිනට් මැදිහත් වීම හරි නැත්නම් වෙන රාජ්‍යාංශයේ මැදිහත් වීම අපි අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියන කාරණා මතක් කරමින් මට ලැබිලා තියෙන කෙටි වේලාව අනුව ගරු ඇමතුමනි විශේෂයෙන්ම අපේ තරුණ ඇමතුමාලා දෙන්න ඒ වගේම අපේ කිරියල් ඇමතුමා මේ වසරේ මේ මෙවෙච්ච මුදල් එක්ක මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයට මේ රටේ දිශානතිය වෙනස් කරන්න පුළුවන් හයිය ශක්තිය ඔබට ලැබේවා කියන මගේ කෙටි වචන කීපයක් අවසන් කරනවා.